අපි හිතුව මේ පාර පොඩ්කාස්ට් එක ටිකක් වෙනස් විදිහකට කරන්න කියලා. එහෙම නේද මදුෂ?
ඔව් ඒක තමයි. මොකද මේ දැන් අපි කලින් කර පොඩ්කාස්ට් වලට එහෙම අපි එක මාතෘකාවක් තෝරගෙන තමයි පොඩ්කාස්ට් එක කරේ. ඒනවාට මේකදී අපි හිතුවා ටිකක් අර වෙනස් මාතෘකා කීපයක් ගැනම කතා කරන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම ගොඩක් කට්ටිය ප්‍රශ්න එහෙම අපිට යොමු කරලා තිබ්බා මේ සමහර පොඩ්කාස්ට් අහලා සහ සමහර නිවුස් එහෙම අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙන නිවුස් එහෙම අහලා. ඉතින් ඒවත් අල්ලගෙනම විවිධත්වයක් ඇති වෙන විදිහට කතා කරන්න අද අපි කල්පනා කරානේ.
ඔව් ඇත්තටම මේ අපිට ගිය දවස් ටිකේ අපි කරපු පොඩ්කාස්ට් වලට සහ ස්කයිල්කේ වෙබ් අඩවියේ ගිය ලිපි වලට ගොඩක් දෙනා විවිධ ආකාරයේ ප්‍රශ්න එවලා තිබ්බා. අපිට ඊමේල්ස් වලින් එවලා තිබ්බා. ඒ වගේම මේ සමහර අය අපිට මේ ඊමේල් එක නැතුව සමහර අපි Facebook එකෙන් හරි මෙහෙන් මේ personally ප්‍රශ්න එවලා තිබ්බ අවස්ථාත් තිබුණා. ඉතින් ඔය කොහොම තිබ්බ ප්‍රශ්න අපිට සමහර වෙතර මේ කියන්නේ එක ප්‍රශ්නයක් තිබිලා අපිට ඒකට විතරක් පිළිතුරු සපයන්න අමාරුයි. ඒ අයට සමහර ඒවා personally ඊමේල්ස් වලින්ම දැන්නුවා. ඉතින් අපි හිතුවා මේ ඔක්කොම ප්‍රශ්න ආයිපාරක් අරගෙන ඇවිල්ලා හැමෝටම දැනගන්න පුළුවන් විදිහට එකපාර පිළිතුරු සපයන්න කියලා. සහ පිළිතුරු සපයන්නේ බැරි වෙච්ච අයගේ ප්‍රශ්නත් අපි මෙතනදී ඉදිරිපත් කරනවා. ඉතින් අපි අද කරන්න හදන්නේ පොඩ්කාස්ට් එකේ තනිකරම මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපීම තමයි.
දැන් අපිට මේ ඉවලා තියෙන ප්‍රශ්න ගැන එහෙම කතා කරොත් මොන වගේ ප්‍රශ්න තියෙන්නේ?
ඔව් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම මෙතනින් පටන් ගන්නම්කෝ. මුලින්ම වෙලා තියෙනවා එක්කෙනෙක් නම නම් සඳහන් කළා නැහැ. එයා කියලා තියෙන්නේ අහලා තිනවා නිහාරිකාවක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා.
ඔව් උත්තර දීලා පටන් ගමු නේද?
එයා ඇත්තටම එයා කියලා තියෙන්නේ නෙබියුලා එකක් කියන්නේ මොකක්ද කියලා තමයි අහලා තින්නේ. මම නිහාරිකාවක් කියලා කිව්වට නෙබියුලා එකක් කියන්නේ මොකක්ද කියලා තමයි එයාට පැහැදිලි කරලා දෙන්න ඕනේ.
මෙහෙම දැන් නෙබියුලා එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. තාරකා ගත්තොත් එහෙම විශේෂ තාරකා ගොඩක් ශාල ප්‍රමාණයක් තියෙනවානේ. මේ තාරකා අතර තියෙන අවකාශය සම්පූර්ණයෙන්ම හිස් අවකාශයක් නෙමෙයි. මේ අවකාශය ගොඩක් දේවල් වලින් සමන්විතලා තියෙනවා. කියන්නේ දූවිලි අංශු, වායු වර්ග කියන්නේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් සහ හීලියම් වගේ දේවල්. මේ වගේ දේවල් වලින් මේ තාරකා අතර තියෙන අවකාශය පිරලා තියෙන්නේ. මේ තියෙන මේ මාධ්‍යයට කියන්නේ අන්තර්තාරීය මාධ්‍ය කියලා.
නැත්නම් ඉන්ට්‍රීසින් කියනවා නම් ඉන්ටිස්ටලර් මීඩියම් කියලා.
එතකොට මේ වගේ මාධ්‍යයක් යම් කිසි ආකාරයකින් අපේ දැන් පෘථිවියේ ඉන්න අපිට දැක ගන්න පුළුවන් නම් ඒක අපි හඳුන්වනවා නෙබියුලා එකක් කියලා. දැන් එහෙම වෙන්නේ අපි හිතමු යම් කිසි තාරකාවකට ලංව මේ වගේ දූවිලි අංශු සහ වායු වර්ග තියෙන මාධ්‍යයක් පැතිරලා තියෙනවා කියලා. එතකොට මේ තාරකාව හින්දා මේ අවට තියෙන මාධ්‍ය ඉලුමිනේට් වෙනවා. ඒ කියන්නේ ආලෝකමත් වෙනවා. තාරකාවකින් යම්කිසි ආකාරයකින් ඒ දීප්තිමත් වෙලා ඒක අපිට පේනවා නම් අපි ඒක හඳුන්වනවා නෙබියුලා එකක් කියලා. දැන් ඒ වගේම නෙබියුලා ඇති වෙන්න පුළුවන් තාරකාවක ජීවිත කාලය අවසන් වෙන ක්‍රම කීපයක් තියෙනවානේ. එකක් තමයි මේ සුපර්නෝවා පිපිරුමකින් ඒ තමන්ගේ ජීවිත කාලය තාරකාවක අවසන් කරගන්නවා. එතකොට ඒ සුපර්නෝවා පිපිරුමෙන් අර අවකාශයට මුදා හරින දේත් ඇත්තටම මේ අන්තර්තාරීය මාධ්‍යයක්. එතකොට අන්න ඒ වගේ මේ දේවල් වලින් නෙබියුලා එකක් හැදෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ක්‍රැබ් නෙබියුලා එක ගත්තොත් එහෙම ක්‍රැබ් නෙබියුලා එක හැදිලා තියෙන්නේ මේ විදිහට බොහෝ කාලයකට කලින් සුපර්නෝවා එකක් විදිහට පිපිරලා ගිය තාරකාවකින්. එතකොට ඒ වගේම අපි ප්‍රසිද්ධ නෙබියුලාස් තියෙනවා. ඒ කියන්නේ ඊගල් නෙබියුලා ගත්තොත් එහෙම ඊගල් නෙබියුලා කියන එක සෑහෙන ප්‍රසිද්ධ නෙබියුලා එකක්.
දැන් අපිට ඒ වගේම මේ හෝස් හෙඩ් නෙබියුලා එක මතක් කරගන්න පුළුවන් නේද? අපි කියන්නේ ඩාර්ක් නෙබියුලාස් කියලානේ.
නෙබියුලා වර්ගත් කීපයක් තියෙනවා. ඩාර්ක් නෙබියුලා කියලා තියෙනවා, රිෆ්ලෙක්ෂන් නෙබියුලා කියලා තියෙනවා, එමිෂන් නෙබියුලා, ඒ වගේ නෙබියුලා මේ බෙදිලා යනවා. ඔරයන් රාශිය ගත්තොත් එහෙම ඔරයන් රාශිය තියෙනවා, ඔරයන් නෙබියුලා. සෑහෙන ප්‍රසිද්ධම නෙබියුලා එකක්. අපිට පොඩ්ඩක් මේ විමසිලිමත් බැලුවොත් එහෙම නැත්නම් ගොඩක් හොඳයි බයොනික වීල් එකක් වගේ පාවිච්චි කරලා බැලුවොත් එහෙම ගොඩක් හොඳට බලා ගන්න පුළුවන් මේ ඔරයන් නෙබියුලා එක. ඒ වගේම තමයි දැන් ওই නෙබියුලාස් කියන්නේ ඇත්තටම මේ තාරකා බිහි වෙන තැන් ඇත්තටම. දැන් ඒ කියන්නේ දැන් ඔරයන් නෙබියුලා ගත්තොත් එහෙම ඔරයන් නෙබියුලා එකෙත් තාරකා බිහි වෙන තැන් කීපයක්ම අපි දැනට හොයාගෙන තියෙනවා. ওই විදිහට තමයි ඉතින් නෙබියුලා කියන එක විස්තර කරන්න වෙන්නේ.
ඔව් අනිත් එක මදුෂ මේ මට මතකයි අර Eyes on the Skies documentary එක එහෙම බලපුවා ඉන්නවනම් මතක ඇති මේ ඒකේ තියෙනවා මට මේ දැන් මතක් වුණේ කියනකොට දුරේක්ෂි හොයාගන්න කලින් ඒගොල්ලෝ මේ නෙබියුලාස් කියලා අහස තියෙන හැම වස්තුවක්ම නෙබියුලා එකක් විදිහට තමයි නම් කරලා දෙන්නේ. කියන්නේ ඉස්සර කාලේ ගැලැක්සීස් හොයාගන්න කලින් ගැලැක්සීස් වලට කියන්නේ නෙබියුලා කියලා. එහෙම එහෙම දෙයක් උත් තිබුණා.
ඒක ඒක වගේ තමයි අර M M කැටගරි එක.
ඕ නේ ඒකෙත් එහෙම දෙයක් තියෙනවා.
මෙෂිය කැටගරි එක, ඒ කියන්නේ යා මෙෂිය වස්තු වශයෙන් නම් කරේ මේ හරියට හොයාගන්න බැරි දේවල්. මේක ගැලැක්සි එකක්, මේක නෙබියුලා එකක්, මේක නැත්තම් වෙන මොකක් හරි ස්ටාර්ස් වර්ගයක් වගේ. ඒ හරියට ඒ කියන්නේ මේ කැටගරි එක හැදුවේ ගොඩක් සැහැණ කාලට කලින්. එතකොට මේ ගැලැක්සි කියන්නේ මොනවද, නෙබියුලා කියන්නේ මොනවද, ඒ කියන්නේ හරියට මේ විද්‍යාවට අවබෝධයක් තිබුණේ නැහැ. ඔයක හිඳ තමයි මේ මේ විදිහට මේ අර සමහර කට්ටිය බලයි ස්ටාර් මැප් එකේ හැම මේක M2L ඒ විදිහට නම් කරලා තියෙනවා. බලයි මේ මොකද මේ M කියලා දාලා අමුතේ නම් කරලා තියෙන්නේ කියලා. ඇත්තටම ගත්තාම මේක නම් කරලා තියෙන්නේ මෙෂිය, කියන්නේ M කියන්නේ මෙෂිය ඔබ්ජෙක්ට්ස් කියන එක. ඒ විදිහට නම් කරලා තියෙන්නේ හරියට හොයා ගන්න බැරි දේවල් මේ ඒ කාලේ මෙෂිය ඔබ්ජෙක්ට්ස් හැටියට නම් කරලා තියෙනවා.
මම හිතන්නේ යාට ඒ ලබා දුන්න පිළිතුරු හොඳටම ඇති කියලා. නේද මේ මතු ශපිහනම් ඊළඟ ප්‍රශ්නෙට යන්ද? තව ප්‍රශ්නයක් අහලවලා තින්, කොහොමද මේ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කරන්න හොඳම ක්‍රමය මොකක්ද කියලා. ඉවලා තියෙන්නේ ප්‍රසන්න කියලා කෙනෙක්. අපේ ප්‍රසන්නනේ මේ මම හිතන්නේ. සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කරන්න සුදුසුම ක්‍රමය මොකක්ද කියලා තමයි අහන්නේ.
ඔව් සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කරන්න ක්‍රම
කීපයක් තියෙනවා. අපිට මෙයා මම හිතන්නේ මේ දැන් ජනවාරි මාසේ සූර්යග්‍රහණයක් තියෙනවා නේද? එක එක තමයි දැන් දැන් ඉඳලම ලෑස්ති වෙනවද කොහෙද?
ඔව් සෑහෙන සතුටු කිය එහෙමනම්.
අපි පොඩ්ඩක් කියලා දෙමු නේ යාට.
ඔව් දැන් සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් තමයි සෝලර් ෆිල්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ටෙලස්කෝප් එකක් ගත්තාම ටෙලස්කෝප් එක එකපාර සූර්යයා දෙසට මේ යොමු කරලා ඉවරලා එකෙන් බැලුවොත් එහෙමනම් ඉතින් ඉවරයි. ආයි පාරක් අපිට මේ
ඕ ඒක විශේෂයෙන් කියනවනේ මොකද ටෙලස්කෝප් එකක් පාවිච්චි කරලා බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂාකාරී ක්‍රම ටිකක් තියෙනවා. මේ කවදාවත් ඇහැදිලා නම් බලන්න එපා මේ කවුරු කිව්වත්.
ඊට පස්සේ ආයි අර ඇහෙන් වැඩක් වෙන්නේ නැහැ
ඉතින්. ඇහෙන් ඇහෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ සෝලා ෆිල්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ නම් ටිකක් අමාරුයි සෝලා ෆිල්ටර්ස් හොයාගන්න එක.
මම නම් හිතන්නේ ගන්න නැහැ.
ගන්න තැන්නම් නැහැ. හැබැයි ඕගලන්ට පුළුවන් වගේ මම හිතන්නේ වෙල්ඩින් කරන කට්ටිය ළඟ තියෙනවා මේ දාන ග්ලාසස්. ඒ ඒ ග්ලාසස් සාමාන්‍යයෙන් බැරි වෙන එකක් නැහැ හොයාගන්න. මම හිතන්නේ ඒක ගොඩක් හොඳ මේ මීඩියම් එකක් මේ සූර්යා බලනවා නම්.
ඔව් ඊට කලින් කියලා තියෙන කියන්න ඕනේ අපි දැන් සෝලර් ෆිල්ටර්ස් ගත්තාම සෝලර් ෆිල්ටර්ස් මේ කොහෙට දාන්න කියන එක. සෝලර් ෆිල්ටර්ස් දාන්නේ දැන් මක්ක ටෙලස්කෝප් එකක් ගත්තාම ටෙලස්කෝප් එකේ අවනතට. ඒ කියන්නේ
ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක නේ.
ඔබ්ජෙක්ටිව් ලෙන්ස් ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ඔබ්ජෙක්ටිව් ලෙන්ස් නැත්නම්
ඇහැතිලා බලන එක නෙමෙයි අනිත් එක.
අනිත් එක. මේකට තමයි දාන්නේ. අතුව මේ ඇහැ තියලා බලන තැනට මුකුත් අපි මේ විශේෂ පෙරණයක් වගේ දෙයක් පාවිච්චි වෙන්නේ නැහැ. කොහොම තමයි මේ මොකද්ද සෝලර් ෆිල්ටර්ස් පාවිච්චි කරලා බලනවා.
තව එකක් කියන්නේ දැන් මම කියන්නේ වෙල්ඩින් ග්ලාසස් මේ යූස් කරන්න පුළුවන් කියලා. වෙල්ඩින් ග්ලාස් වලත් හැම එකම හරියන්නේ නැහැ. වෙල්ඩින් ග්ලාස් වල තියෙනවා මේ ගොඩාක්ම ඩාක් කරපු එකක්. ඒවයි නම්බර්ස් තියෙනවා. ඇත්තටම නම්බර් 14 20 ඕ ඕ ඒ වගේ තියෙනවා.
ෂේඩ් 14 එක.
14 එක තමයි මේ වඩාත්ම සුදුසු එක. සාමාන්‍යයෙන් ඒ 14 එකත් ලංකාවේ ටිකක් හොයාගන්න අමාරුයි.
ඔව්. හැබැයි මම දැන් 13 එක හොයාගන්න පුළුවන්.
13 එක තියෙනවානේ. 13 එක මම හිතන්නේ ඉගුරන්ට බැරි වෙන එකක් නෑ හොයාගන්න. පුළුවන් තරම් ඩාක් වෙල්ඩින් ග්ලාසස් යූස් කරන්න මේ අනිත් ඒවා නම් එච්චරම සුදුසුයි කියලා කියන්න අමාරුයි.
ඒ කියන්නේ මේ වෙල්ඩින් ග්ලාස් යූස් කරලා අපි ටෙලස්කෝප් එකක් ඕන වෙන්නේ නෑ. හරි මේ ඇස් කණ්ණාඩි දෙකෙන් බලන විදිහට මෙහෙම වෙල්ඩින් ග්ලාස් එකක් අරගෙන අපිට සූර්ය දිශ බලන්න පුළුවන්.
මේ සමහර අය පාවිච්චි කරන්නේ මොදෙෂ මේ අර දෙලි ගාලා මේ පහන් දෙලි ගාපු කණ්ණාඩි එක්ස්රේ කොල්ල නම් නවුවා හොඳද හැට?
ඔව් ඒක මෙහෙමයි දැන් දැන් වගේ මං කිව්වනේ වෙල්ඩින් ග්ලාස් පාවිච්චි කරනවා කියලා. ඒකත් 100%ක්ම හොඳ දෙයක් නෙමෙයි. ඇත්තටම දැන් ওই සූර්ය දිශ බලද්දි ඒකෙන් අපි ඇහෙන් බලද්දි මේ පාවිච්චි කරන සුදුසුම දේ තමයි මෙහෙම එක්ලිප්ස් වලටම හදපු එක්ලිප්ස් ග්ලාසස් තියෙනවා. ඒක ඇස් කණ්ණාඩි විදිහට දාන්න පුළුවන්. මෙන්න මේක මේක තමයි මේ 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 සයන්ටිස්ට්ලා රෙකමෙන්ඩ් කරන්නේ බලන්න සුදුසුම විදිය කියලා. පහන් දැලි පාවිච්චි කරලා එහෙම බලන්නත් පුළුවන්. ඒකේ මේ
තරම් හැබැයි හොඳ වැඩක් නෙමෙයි ඒක නේද?
ඔව්. හොඳ වැඩක්ම නෙමෙයි. මොකද ඒක අර යම්කිසි අර ස්ටෑන්ඩඩ් එකකට හදපු ක්ලාස් එකක් නෙමෙයිනේ.
සමහර තැන් ගොඩක් ඩාක් වෙන්න පුළුවන්. සමහර තැන් හරියට ඩාක් වෙලා නොති වෙන්න පුළුවන්. ඕක ටිකක් අර පාවිච්චි කරන අතේ ගෑවිලා කරදරයි මේ හොඳම වැඩි ඔය සෝල ෆිල්ටර්ස් හරි වෙල්ඩින් ග්ලාසස් හරි තමයි හොඳම වැඩි. ඔය ඇත්තටම කියන්න තියෙන ඔය කොයි ක්‍රමේ පාවිච්චි කරත් ඔය හැම ඕන එකක ගොඩක් වෙලා එක දිගට බලාගෙන ඉන්න එපා. මොකද මේ ඕගලන්ට ඒක දැනුන් නැති වුණාට ඇහි තියෙන සෛල ඇත්තටම සුළු හරි ප්‍රමාණකින් පිච්චෙනවා. ඒක නිසා එක දිගට බලන්න එපා. පුළුවන් පුළුවන් නවත්ත බලන්න, ඒක තමයි නිවැරදි ක්‍රමය. ඔයිට අමතරව මදෝෂ අපිට පුළුවන් නේද මේ ටෙලස්කෝප් එකක් යූස් කරලත් බලන්න?
ඔව් ටෙලස්කෝප් එක යූස් කරලා, ටෙලස්කෝපෙන් බලන එක නෙමෙයි, ටෙලස්කෝප් එක යූස් කරලා ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්.
ප්‍රොජෙක්ෂන් එකක් විදිහට බලන්න පුළුවන් නේද? පොඩ්ඩක් අපි පැහැදිලි කරමු දේවලන්ට.
ඔව් ඒක මෙහෙමයි වෙන්නේ. දැන් මේකට පාවිච්චි කරන්න පුළුවන් අපිට එක්ක බයනක විලක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙලස්කෝප් ගන්නවා නම් ඒක ගන්න ඕන රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප්. ඒ කියන්නේ ගැලීලියෝ පාවිච්චි කරපු ටෙලස්කෝප් තියෙන්නේ. මේ මිරර්ස් තියෙන ඒවා නෙමෙයි, කාච තියෙන ඒවා. අරගෙන සූර්යයා දෙසට යොමු කරලි වෙලා පිටිපස්සෙන් තියෙනවා මේ සුදු පාට කඩදාසියක්. හැබැයි ඒ කඩදාසිය තියන්න ඕනේ පොඩ්ඩක් අර මේ කඩදාසිය අඳුරන විදිහට. කඩදාසියට අඳුරන විදිහටයි ඒකේ මේ ප්‍රොජෙක්ෂන් එක මේ වැටෙන විදිහටයි.
ඕකට හොඳම වැඩේ මේ මදුෂ අර ලොකු බොක්ස් එකක් අරගෙන ඒකේ පොඩි සිදුරක් කපලා ඒක ඇතුළට අර මේ ටෙලස්කෝප් එකේ අයි පීස් එක තියෙන පැත්තේ බටේ දැම්මනම් ඇතුලේ ඩාක් වෙලා අපිට මේ ඇතුලෙන් පේපර් එකක් තියාගෙන බලන්න පුළුවන් ගන්නට ඩාක් වෙනවානේ. මම ඕක තමයි ඉස්සර කරන්නේ.
ඔව් එහෙම කරන්න, එහෙම කරනද ගොඩක් හොඳයි. මේ ලස්සන්ට මේ එතකොට අර සූර්යාගේ ඡායාව ගන්න පුළුවන් කොළයට. මේ විදිහ මේක පාවිච්චි කරලා මේ එක්ලිප්ස් එක බලා ගන්න පුළුවන්. මේකත් සෑහෙන හොඳ ක්‍රමයක්. මොකද අපි කෙලින්ම සූර්යා දිහා බලන්නේ නැහැ. අපි බලන්නේ කොළේ දිහා.
ඔව් ඒක මම හිතන්නේ ගොඩක් මේ සේෆ් එකක්. මොකද අනිත් හැම එකටම වඩා මොකද අපි සූර්යා දිහා නෙමෙයි බලන්නේ.
ඔව්
නේ. ඒ වගේම මේ තව ක්‍රමයක් තියෙනවා මේ පින් හෝල් ප්‍රොජෙක්ෂන් කියලා තියෙනවා නේද එකක්. ඒ කියන්නේ අපි බොක්ස් එකක් අරගෙන අර කලින් ගත්තා වගේම ඒකේ පුංචි හිලක් හදලා මේ හිලෙන් එනවා. ඒ කියන්නේ මුකුත් ටෙලස්කෝප්ස් අපි යූස් කරන්නේ නැහැ. හෝල් එකෙන් එන ඒ එළිය අරගෙන අපි සුදු පාට කොළයකට ප්‍රොජෙක්ට් කරනවා. ඒක ඇත්තටම අර පින් හෝල් කැමරා වල තියෙන සිස්ටම් එකම තමයි යූස් කරන්නේ. ඒ වගේම දෙයක්. ඒකේ තියෙන ඒකේ ලෙන්සර්ස් නෑනේ. පොඩි හිලක් තියෙනවා, මේ සිදුරක් තියෙනවා. ඒකෙන් එන ආලෝකය තමයි මේ තිරයක් මතට වැටෙන්නේ. ඒ ක්‍රමයෙන් අපි පාවිච්චි කරනවා බොක්ස් එකක සිදුරක් හදලා ඒකෙන් එන ආලෝකය මේ සුදු පාට කොළයක් උඩට දැම්මහම අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ෂන් එක ඉරේ. ඕකත් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. දුරේක්ෂයක් නැත්තම් ඕකත් පාවිච්චි කරන්න පුළුවන්.
තව මොනවද තියෙන්නේ?
මම හිතන්නේ තව මොනවද තියෙන්නේ මෙච්චරනේ.
තව මතක් වුණා අර තියෙන මේ වතුර බේසමක් තියලා
මේ ඒක වතුර බේසන් වැඩි හොඳයි. මේ මදුෂ ප්‍රශ්නේ තියෙන්නේ උපදිහා ගොඩක් කියලා බලාගෙන ඉන්නකොට හරි අමාරුයි ඇස්සරට එහෙම. අනිත් එක තමයි දැන් අපි හිතමු මේ ඔය ක්‍රමේ වඩා සුදුසු වෙන්නේ ඉර මුදුනේ තියනවනම්. අපි හිතමු ඉර මේ සිතිජී ආසන්නයෙන් තිරන වතුර බේසම ඇල කරන්න බෑනේ අපිට. එහෙම ප්‍රශ්නේ ඒක හරියන්නේ නැහැ. අර ඔය ටෙලස්කෝප් වැඩි මේ පින් හෝල් ක්‍රමේ සහ වෙල්ඩින් ග්ලාස් වි තමයි මම හිතන්නේ ලංකාවේ ඉන්න කට්ටියට හරිම ලේසියෙන් කරගන්න පුළුවන් දේවල් ටික. මේ මම හිතන්නේ එක ප්‍රසන්නට ප්‍රමාණවත් වෙයි.
මම හිතන්නේ ප්‍රසන්න අහලා තිබ්බා මේ හොඳම ක්‍රමය මොකද්ද කියලා නේද?
හොඳම ක්‍රමය නේද?
හොඳම ක්‍රමය හැටියට නම් ඉතින් මට නම් කියන්න වෙන්නේ අර එක්ලිප්ස් ග්ලාසස් පාවිච්චි කරන එක. මොකද මේ ග්ලාසස් හදලා තියෙන්නේ එක්තරා ස්ටෑන්ඩඩ් එකකට.
දැන් සෝලා ෆිල්ටර්ස් මේ ලංකාවේ මම කිව්ව නැහැ කියලා පිට රටින් ගන්නව නම් මම හිතන්නේ කොහමද රුපියල් වලින් එකත්තොත් එහෙම පොඩි ෂීට් එකක් රුපියල් 3000ක් විතර වෙනවා. සෙන්ටිමීටර්ස් 20 ගණන් වල පුංචි ෂීට් එකක්. වෙල්ඩින් ග්ලාසස් මේ ලංකාවේ තින් හොයා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් සෝලා ෆිල්ටර්ස් බොරුවට ගන්න එක නම් තේරුම නැහැ. මේ වෙල්ඩින් ග්ලාසස් වලින් බලන්නේ ඒක ගොඩක්ම හොඳයි.
ඔව්.
මම හිතන්නේ ඒ අපි ඉදිරිපත් කරපු දේවල් ඇති කියලා ප්‍රසන්නට. තව මොකද්ද ප්‍රශ්නයක් තියෙනවනේ මේ මදුෂ ළඟ?
අනුරාධ දසුන් කියලා කෙනෙක් අහලා තියෙනවා කොහොමද මේ උල්කාපාත වර්ෂාවක් හරියට මේ නිරීක්ෂණය කරගන්නේ කියලා. උත්තරයක් දෙන්න පුළන්ද?
උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන්නේ ඒක ඇත්තටම මේ මම හිතන්නේ ඇස්ට්‍රොනොමි කරන කෙනෙක් මේ ගොඩක් ආසාවෙන් කරන දෙයක්. මම හිතන්නේ මෙයාට තව දෙයක් වෙයි. දැන් මේ මාසේ 17-18 තියෙනවා ලියෝනීඩ්ස් මේ උල්කාපාත වර්ෂාව. ඒකත් එක්ක මම හිතන්නේ මේක යාට වැදගත් වෙයි. මුලින්ම දැන් අපි හිතමු ලියෝනීඩ්ස් කියලා ඔයා නිරීක්ෂණය කරන්න. එතකොට මුලින්ම ඔයා බලන්න ඕනේ මේ ලියෝනීඩ්ස් ඒ ලියෝ රාශියේ ටික හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. මම හිතන්නේ ඒකට අපේ මේ ස්ටාර් චාර්ට්ස් තියෙනවා අපි සපේර තරුසිතියන්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ්සයිට් එකෙන්. සහ මේ අපි අදාළ සිතියන් දීලා ඇති මේ ලියෝගේ කොතනින්ද මේ උල්කාපාත බලා ගන්න පුළුවන් ඒ විදිහට අපි විස්තර දීලා ඇති. මුලින්ම අපි ඒ ලියෝ මේ සිංහ රාශියේ ටික අඳුන ගන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ අපි සිංහරාශි කොයි වෙලාවටද මේ උදා වෙන්නේ කියලා. දැන් අපි හිතමු මේ ලියෝනීඩ්ස් රටයි නං ලියෝනීඩ්ස් මේ රාශිය උදා වෙන්නේ රෑ 12ට 12 මාට් වගේ තමයි මේ සිතිජයෙන් උඩට එන්නේ. නිතරම මේ උල්කාපාත වර්ෂා නිරීක්ෂණය කරනකොට රාත්‍රී 12න් පස්සේ කාලය තෝරගන්න. මොකද මම හිතන්නේ ඒ වෙලාවට ගොඩක් දේවල් පේනවා. ගොඩක් උල්කාපාත වැඩි ප්‍රමාණයක් පේනවා වෙනින් වෙලාවට වඩා. හේතුව අපේ පෘථිවිය මේ 12න් පස්සේ, ඒ කියන්නේ උදේ පාන්දර කාලයේදී පෘථිවිය දැන් අර ඔක ඇත්තරම සිද්ධ වෙන්නේ මේ 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 උල්කාපාත කියලා කියන්නේ ඇත්තරම කලින් ගිය ධූමකේතුවක මේ පාත් එක හරහා අපේ පෘථිවිය යනකොට ඒ පාත් දෙකේ තියෙන මේ උල්කාපාත අපේ මේ පෘථිවිය ඇතුළට කඩාගෙන යන එක තමයි ඇත්තරම වෙන්නේ. පාන්දර කාලයේදී ඔක කරනකොට වෙන්නේ මොකද? අපේ පෘථිවිය තියෙන්නේ පෘථිවිය අපි ඉන්න පැත්ත, අපිට පේන පැත්ත තියෙන්නේ ඔය කොමට් එකේ, එහෙම නැත්නම් ධූමකේතුවේ පාත් එක තියෙන පැත්තට. ඒක නිසා මේ ධූමකේතුව තියෙන අපේ පැත්තට එන විදිහට තමයි අපිට පේන්නේ. ඊට කලින් වෙලා වෙන්නේ ඒක අනිත් පැත්ත. ඒක නිසා නිතරම පාන්දර කාලය තෝරගන්න මේ උල්කාපාත නිරීක්ෂණය කරන්න. ඊළඟට දැන් උල්කාපාත නිරීක්ෂණය කරනවා කියලා කියන්නේ පැයෙන් පැය භාගෙන් විනාඩි 10න් කල්ලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා නිතරම ඔයගොල්ලෝ මේ හොඳට අහස පේන තැනක මොකක් හරි පැදුරක් හරි මොකක් හරි දාලා මේ නිදා ගන්න පුළුවන් විදිහට අරන් යන්න. හැබැයි නිදා ගන්න එපානේ.
ඔව්
නිදා ගන්න එපා. මේ මොකක් හරි
ඇල වැදගත් අවස්ථාවක්
ඒකට ඒකත් නැතිල උදේ වෙලා බලන්න වෙන්නේ. කොහොම හරි මේ කොහොම හරි අහස පේන තැනක හොඳට පහසු විදිහකට ඉන්න පුළුවන් විදිහකට තෝරගන්න. ඕගලන්ට පුළුවන් මොන හරි නුසුම් පානයක් අරගෙන යන්න, කෝපි හරි තේ හරි මොන හරි රෑ අවදි වෙලා ඉන්න එපා. ඒක නිසා
ඒ වගේම කියනවනේ අර දැන් අඳුරට ඇහැ හුරු කරගන්න එපානේ ඊට කලින්ම.
ඒ කියන්නේ ඇත්තටම මේ අපේ ඇහි තියෙන දෙයක් තමයි ආලෝකය වැඩි වෙලාවේදී අපේ තාරාමණ්ඩලයේ කියන එක පුංචි වෙනවා. ඇහැට ආලෝකයේ ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම කළුවර තැනකදී තාරාමණ්ඩලය විශාල වෙනවා. එතකොට අපිට ආලෝකයට අපි සංවේදී වෙනවා. දැන් උල්කාපාත කියලා කියන්නේ උල්කාපාත පේන අපේ ඇස් ගොඩක් සංවේදී වෙන්න ඕනේ ආලෝකයට. එතකොට අපි අනිවාර්යෙන් කළුවර තැනක ඉන්න ඕනි සහ අපේ තාරාමණ්ඩලය පුළුවන් තරම් විශාල වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳට පේන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන ඔයගොල්ලෝ gedara TV බලවල ඉඳලා එළියට ගිහිල්ලා ඒ වගේ මොකක් හරි දෙයක්, කියන්නේ ආලෝක මධ්‍ය අධ්‍යා බලවල ඉඳලා කළුවර තැනට ගිහිල්ලා උල්කාපාත බැලුවා කියලා ඇත්තටම පේන්නේ නැහැ. ඒක නිසා කළුවරට වෙලා පොඩ්ඩක් වෙලා ඉන්න වෙනවා මේ ඇහැ අඳුරට හුරු වෙනකම්. සාමාන්‍යයෙන් කොච්චර වෙලා මේ යනවද? පැය කාලක් විතර යනවනේ සාමාන්‍යයෙන්.
පැය කාලක් විනාඩි 20ක්
විතර. පැය කාලක් විනාඩි 20ක් වගේ යන සම්පූර්ණයෙන් ඇහැ අඳුරට හුරු වෙන්න. ඒක නිසා මේ ඒ වෙලාවට යන්න එපා. කලින් ගිහිල්ලා පොඩ්ඩක් ඇහැ අඳුරට හුරු කරගෙන ඉන්න වෙනවානේ.
ඔව්. ඒ කියන්නේ ඕගලන්ටම තේරෙයි අත්‍තරම මේ මේ එහෙම පොඩ්ඩක් අර දැන් විනාඩි 20ක් විතර අඳුර හිටියොත් එහෙම කලින් දැක්කට වඩා තරු නියම් ගොඩක් දීප්තියෙන් අඩු තරු එහෙම දකින්න පුළුවන්. ඒ වෙනස හොඳට පැහැදිලිව පේනවා එහෙම හිටියාම.
සහ අනිත් එක තමයි මේ අර හොරෙන් බලනවා කියලා කියනවනේ.
ඔව්.
හොරෙන් බලන එකත් පොඩක් කියමුද?
ඔව්. ඒ කියන්නේ ගම් කිසි තරු දියා හරි එහෙම නැත්නම් උල්කාපාත වර්ෂාව දියා හරි කෙලින් බලන්නේ නැතුව ටිකක් අර ඇහැ කොණකින් බලනවා.
ඊට පොඩ්ඩක් එහෙ ඉන්නේ. ඊට පොඩ්ඩක් විතර එහෙම බලවන හොඳට පේනවා.
ඒ කියන්නේ දැන් එහෙම බැලුවොත් එහෙම අර ඒ එන කිරණ ඇහි තියෙන ගොඩක් සංවේදී තැනකට වැටෙන්නේ. එතකොට මේ අපි කෙලින් බලනට වඩා පැහැදිලිව මේ අපි දකින්න නැති දේවල් මේ දීප්තියෙන් අඩු දේවල් දැක ගන්න පුළුවන්.
ඊළඟට මේ දැන් උල්කාපාත වර්ෂාවකදී මේ උල්කාපාත එන තැනක් තියෙනවනේ රාශි අපේ තැනට කියනවා මේ විමෝචන ලක්ෂය කියලා. දැන් සිංහ රාශි විමෝචන ලක්ෂයකුත් තියෙනවා. ඒක අපි දාලෙති අදාළ මේ සිතියමේ උල්කාපාත එනවා කියලා ඒ විමෝචන ලක්ෂය දිහා විතරක් බලාගෙන ඉන්න එපා. ඒ අහල පහල හැමතැනින්ම මේ උල්කාපාත එන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිතරම වටපිට බලාගෙන විමසිල්ලෙන් ඉන්න. මං හිතන්නේ මේ පාර මේ උල්කාපාත වර්ෂාව යුනිට්ස් එකේ ගොඩක් වැඩි කියලා මට ආරංචියක් ආවා. කොහොම වෙයිද දන්නේ නැහැ. හිතන්න පැයකට 100ක් වගේ යනකම් වැඩි කියලා තමයි මට ආරංචියක් ආවා. මොකද කොහොමද ලියෝනීඩ්ස් කියන්නේ මේ ගොඩක් උල්කාපාත එන උල්කාපාත වර්ෂාවක්. ඒක නිසා මම හිතන්නේ ගොඩක් ඒක වටි. මම හිතන්නේ දසුන්ට මේ උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන්න තව මොන හරි ඒ සම්බන්ධව තියෙනවද මේ මදුෂ? උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරනකොට වෙන මොනවද?
වෙන මම හිතන්නේ ඔය කරුණ ටික තමයි ඉතින් මටත් යන්න තියෙන්නේ.
අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ නම දාලා නැහැ. සූරය ලපයක් කියන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ.
මෙහෙමයි. සූර්යා ගත්තාම අපේ තුම අපි මාක්කාරි ක්‍රමයකින් මං කලින් කිව්වා වගේ ටෙලස්කෝපයක් යොදාගෙන සූර්යා කඩදාසියක මතට ප්‍රොජෙක්ට් කරගන්නවා. ප්‍රොජෙක්ට් කරගත්තොත් එහෙම සමහරවිට ඕගොල්ලෝ මේ කරලත් ඇති. බලද්දි පේනවා සූර්යාගේ මේ පිටත පෘෂ්ඨයේ කළු පාට ලප විදිහට යම්කිසි මේ ලප විදිහට තියෙනවා. මේ මේවට තමයි කියන්නේ මේ සූර්ය ලප කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේ ලප ඇති වෙන්නේ කියන එක. සරලව කිව්වොත් එහෙම මෙහෙමයි. සූර්යාගේ තියෙන කියන්නේ සූර්යාගේ මුදුපිට මත පිට උෂ්ණත්වය ගත්තාම සෑහෙන විශාල උෂ්ණත්වයක් තියෙන්නේ. සෙල්සියස් අංශක 6000කට වඩා වැඩි උෂ්ණත්වයක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ තියෙන මේ සූර්ය ලප ගත්තාම ඇත්තට මේ මේවා සූර්යාගේ තියෙන උෂ්ණත්වයෙන් අඩු ස්ථාන. ඒ කියන්නේ සූර්යාගේ මත පිට උෂ්ණත්වය සෙල්සියස් සෙන්ටිග්‍රේඩ් අංශක 6000ක් වගේ නම් මේ සූර්ය ලපවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1500ක් වගේ වගේ ප්‍රමාණයක් වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේ අඩු උෂ්ණත්ව කලාප මේ සූර්යා මත පිට ඇති වෙන්නේ කියන එක. මේක ඇති වෙන්නේ ඇත්තටම මේ සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රය තියෙනවානේ. මේ චුම්බක ක්ෂේත්‍රයේ තියෙන බලපෑම හින්දා තමයි ඇත්තටම මේ අඩු මේ උෂ්ණත්ව කලාප ඇති වෙන්නේ. කියන්නේ චුම්බක මේ සූර්ය ලපයක් ගත්තාම මේකේ තියෙන විශේෂ චුම්බක ක්ෂේත්‍රයක්. මේ ඇත්තටම අර මැග්නට් එකක් වගේ. චුම්බක ක්ෂේත්‍රයේ හින්දා තමයි ඇත්තටම අර තියෙන හොට් ගෑසස් කියන්නේ උෂ්ණත්වයෙන් වැඩි මාධ්‍ය අර සූර්ය ලපයෙන් එහාට එයා තල්ලු කරන බලනවා. එතකොට වෙන්නේ අර ඉතුරු වෙන්න තැන, ඒ කියන්නේ මාධ්‍ය අයින් වුණාන් පස්සේ ඉතුරු වෙන්නේ උෂ්ණත්වයෙන් අඩු තැනක්. සරලව කිව්වොත් එහෙම මේ විදිහට තමයි මේ සූර්ය ලප කියන එක ඇති වෙන්නේ. ඇත්තට මීට වඩා ටිකක් ගැඹුරට පැහැදිලි කරන්න පුළුවන්.
මම හිතන්නේ මේ අපිට එක ගැන වෙනම එකක් කරන්න පුළුවන් පොඩ්කාස්ට් එකක්, ඒක ලොකු ටොපික් එකක්. මම හිතන්නේ අපි පුළුවන් තරම් ඒක උත්සාහ කරා කියන්න. ඇත්තටම අර සූර්ය ලපයක් කියන එක අපිට ඒ විදිහට පේන්න හේතුව අර උෂ්ණත්ව වෙනස හින්දා තමයි ඇත්තටම එහෙම පේන්නේ. නැත්තම් ඒක මේ කාලෙන් කාලට වෙනස් වෙන ඩයිනමික් දෙයක්. ඒ කියන්නේ දැන් ගිය සතියේ ගිය මාසේ මට මතකයි සන්ස්පොට්ස් තිබුණා. දැන් මේ මාසේ නේකට නැහැ. ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. මම හිතන්නේ දැන් ඉදිරියේදී මම හිතන්නේ තවත් සන්ස්පොට්ස් රෙඩි වෙන්න ඉඩ තියෙනවා නේද? දැන් කියන්නේ අර අවුරුදු 11 සයිකල් එක පටන් අරන් තියෙන ආයිම.
ඔව් ඔව්. කියන්නේ එක කාලෙකදී සන්ස්පොට්ස් ප්‍රමාණය සෑහෙන වැඩි වෙනවා. උඩින්මත් දක්වා එනවා. ඊට පස්සේ ටිකෙන් ටික ආයෙ අඩු වෙලා යනවා.
මම 2004 විතර වගේ ගොඩක් වැඩි වෙලා තිබුණා.
ඔව් 2004 කියන්නේ අනුරාධපුර මතකද දන්නේ 2003 දී එක මේ මේ මේකක් ආවා සෝල ස්ටෝම් කියලා එකක් ආවා.
ඔව් නේ ඒ කාලේ.
ඔව් දැන් ඒ කාලේ ගත්තම ඇත්තටම මේ මේ සූර්යාගේ තියෙන සූර්ය ලප ප්‍රමාණය වැඩි වෙලා තිබ්බේ. දැන් ඇත්තටම දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. සෝල වින්ඩ් තියෙනවානේ. දැන් ස්ටෝම් කියලා ගත්තාම මේක ටිකක් ප්‍රබල අවස්ථාවක් තමයි ඔය මේ සෝල වින්ඩ් එකෙන් ප්‍රබල අවස්ථාවක් තමයි ඔය සෝල
මේ ස්ටෝම් එකනේ.
ස්ටෝම් එක. මේ සන්ස්පොට් ප්‍රමාණය වැඩි වුණාම සූර්යාගේ තියෙන ක්‍රියාශීලීභාවයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවට මේ අර සෝල වින්ඩ් එකේ තියෙන ඒ කියන්නේ මේ ස්පීඩ් එක පවා එහෙම වැඩි වෙන තත්ත්වයක් තියෙනවා.
ඉදිරියේදී මම හිතන්නේ අපේ කට්ටියට මේ ගොඩක් සන්ස්පොට්ස් එහෙම බලා ගන්න පුළුවන් වෙයි. මොකද දැන් අර සීසන් එක පටන් අරන් තියෙන හින්දා ගිය මාසයේ තිබුණා සන්ස්පොට්ස් බලමු මේ ඉදිරි කාලයේදී කොහොමද කියලා. අපි සන්ස්පොට්ස් පේන්න පටන් ගත්තොත් අපි දන්වන්නම් ඔයාලට කොහොමද මේ දවස්වල තියෙනවද නැද්ද කියලා පරිස්සමින් බලන්න කන කරගන්න නැතුව.
ඔව් මං අර මං කිව්ව විදිහට කලින් කිව්ව ක්‍රමය පාවිච්චි කරා නේ. කියන්නේ ප්‍රොජෙක්ට් කරලා
ප්‍රොජෙක්ෂන් හරි ඔව් ප්‍රොජෙක්ෂන් හරි වෙල්ඩින් ග්ලාසස් හරි යූස් කරලා බලන්න. නිකන් ඩිරෙක්ට් බලන්න එපා මේ සන්ස්පොට්ස් තියා නිකන්වත් බලන්න එපා. එහෙනම් අපි මේ අදට පොඩ්කාස්ට් එක ඉවර කරමු. අද හසිතාවේ නැහැ, හසිත බිසි කියලා අපිට එන්න බැහැ කියලා කිව්වා. එන්න වෙන්නේ නැහැ කියලා අපි
බලමු. ඊගොම කියන්න ඕනේ මේ ඊට කලින් කියන්න ඕනේ. දැන් අපිට ඔයගේ ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඔන කෙනට ලියලා යවන්න පුළුවන් නේද?
අපේ ඊමේල් එක අපි යට දාලා තිනවා. ඊමේල් එකට එවන්න. ඕගලගේ ඕනම ගැටලුවක් මොනවා හරි දෙයක්, ඒ කියන්නේ ඇස්ට්‍රොනොමි සම්බන්ධ, ඕගොල්ලෝ මොනවා හරි ටෙලස්කෝප් සම්බන්ධ වෙන්න පුළුවන්, ඔබ්සර්වේෂන් සම්බන්ධ ඕනම සයන්ස් සහ ඇස්ට්‍රොනොමි ඒ ආශ්‍රිත ෆිසික්ස් වෙන්න පුළුවන්, ඒ ආශ්‍රිතව යන ඕනම ගැටලුවක් අපිට ලියලා එවන්න. අපි උත්සාහ කරනවා ඕගලන්ට උපරිමයෙන් ඒගොල්ලන්ට පිළිතුරු සපයන්න. එහෙනම් අපි අදට සමුගන්නවා. අපි ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හමු වෙමු.
ඔව්.